එනිසා වෙන් දැන් ආජීවාස්තමක සීලය සමාදන් වෙලා අපි අන්තිමට ප්‍රකාශ කරා ඉදම් මේ සීලං ආසවක්ඛ්‍ය වහං මාගේ මෙම සීලය මගේම තියෙන ආශ්‍රව ෂේ කිරීමටම හේතු වේවා ternary එතකොට ඒ අනුව හොඳ මූලාරම්භය අපි ගත්තා දැන් මූලාරම්භයක් අරගෙන ගිය සතිය මම මතක් කරා ඒගොල්ලන්ට මේ සඳහා උත්සාහ ගන්න කියලා ක්‍රමවේද ටික. දැන් අද ඒ උත්සාහය තව පැහැදිලි කරලා දීලා අපි ටික වේලාවක් ඒ උත්සාහයටත්පත් වෙලා නැවත මේවා ගැන ආය මතක් කරලා මෙන්න මෙහෙම වැඩසටහනක් තමයි අද දවසේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ආශ්‍රව ශේකරන්න බුදුහාමුදුරෝ යොදාගන්නේ අමුතුම පිළිවෙලක්. දැන් ලෝකයේ ආශ්‍රව හැදුනම ඒ කියන්නේ අපි මත්පැන් කියන ඔක්කොම දේවල් ආශ්‍රව. ආශ්‍රව නිසාවෙන් හටගන්න ප්‍රතිඵල. දැන් ගෝඩහැලියකින් කසිප්පු හැදුවා. ඒ කසිප්පු වලින් ඒවා පානය කරපුවාම ඒ මත්පැන් පානය කරපුවාම ඒ පුජ්‍යලයා විකෘතියට පත් වෙනවා. එතකොට දැන් අපිටත් ওই සංසිද්ධියම මේ මොහොතේ තියෙනවා. අපේ මේ ආශ්‍රව හැලියෙන් හදන දෙය අපිම පානය කරලා අපි විකෘතියට පත් වෙනවා. ඒකෙන් හින්දා සියලුම සත්වයා උන්වන්තකයි කියන එක බුදුහාමුදුර දේශනා කරනවා. මොකද උන්වන්තකයි කියන්නේ මේ ආශ්‍රව හැම වෙලෙම ආශ්‍රව වලින් හැදෙන ප්‍රතිඵල පාලනය කරන මේ පාණී කරන නිසා හැම මොහොතේම අපි ඒ තත්ත්වයට පත් වෙනවා. දැන් මේ හැම මොහොතේම පත් වෙන නිසාවෙන් බුදුහාමුදුරුව මේකෙන් ගැලවෙන්න කියන උපක්‍රමය හරීම අපිට හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැලුව බැලමට මේ උපක්‍රමය මේකට හරියයිද කියලා ඕන කෙනෙකුට සැක හිතෙනවා. එච්චරනම් මේ සියුම් උපක්‍රමයක් බුදුහාමුදුරුව මේ ආශ්‍රෝලින්ම හැදෙන අපි ළඟ ආශ්‍රෝලින් අපේ ජීවිතයේ මේ සංසාර ගමන ගිනියන නිසාවෙන් මේ ආශ්‍රෝලින් ඇති වෙන ප්‍රතිඵල ටිකක්ම සකස් කිරීමෙන් තමයි මේ ආශ්‍රෝ හින්දවන්නේ. මෙන්න මේක තමයි අපිට තේරෙන්නේ නැති ධර්මය. එතකොට ආශ්‍රව තියෙන හින්ද තමයි නැත්නම් ධිට්ඨිය තියෙන හින්ද තමයි සංකප්පය ඇති කරන්නේ. ධිට්ඨියක් නැති තැන සංකප්පයක් නැහැ. ධිට්ඨියයි සංකප්පයයි තියෙන හින්ද තමයි අපි ළඟ වාචා කම්මන්ත ආජීව තියෙන්නේ. එතකොට වාචා කම්මන්තා ජීව නැති කෙනෙක් මෙතන ඉන්නවද? කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවද? නැහැ. වැඩකොළ කරගන්න අතින් පයින් කම්මන්ත කරන්න පුළුවන් අය ආජීව කියන්නේ අපේ ජීවි පැවැත්මට අවශ්‍ය මේ කෑම බීම, ඇඳුම් ගැනීම, මේ වගේ දේවල් ඔළුව පීරීම, මූණ හේදීම ආදී දේවල්. එතකොට මේ කටයුතු ටික කරගන්න බැරි කෙනෙක් නැහැ. නමුත් මේ කටයුතු ටික ආශ්‍රෝලින් සිදු කරනවා කියලා පිළිගන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඔන්නත් නැහැ වෙනස. දැන් අපි මේ තුන පිළිගන්නේ කොහොමද? අපේ වචන අපේ තියෙන හැකියාව. අපේ අතිපයෙන් කරන්න පුළුවන් වැඩ අපිට තියෙන උරුමය. අවිතිවාසිකම. අපේ ආජීවය මේ ආජීවයේ විතර අයිතිවාසිකම් අද වර්තමානයේ කියන වෙන මාතෘකාවක් නැහැ. මේ ආජීවය ගැන තියෙන මානව හිමිකම් කියලා එන සියල්ලම දෙන්නේ මේ ආජීවයේ සම්බන්ධය. එතකොට මේවට රණ්ඩු කරන නඩු කියන අපි කොහොමද මේ ආජීවය ඇති කරන ආශ්‍රෝහය කියනවානේ. මේ ප්‍රශ්නේ තමයි මේ සත්‍යයට තියෙන ගැටලුව. එතකොට ආශ්‍රෝහ වලින් තමයි මේක ඇති කරන්නේ. ඊටත් වැඩිය මේ ආශ්‍රවලින් හදන වඩාත්ම බරපතල දේ තමයි වායාම සති සමාධිය. එතකොට වායාම සති සමාධිය ඔයගොල්ලන්ට තියද කියන එකත් ගැටලුවක්. අපි නම් හිතනවා දැන් වායාමයේ කියන්නේ උත්සාහය. සිංහල භාෂාවෙන් ගත්තා. එතකොට සතිය කියන්නේ සිහිය. කල්පනා ශක්තිය. සමාධිය කියන්නේ එකඟතාව. දැන් අපි මේ දේවල් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනකොට හිතන්නේ මේවා මේ සත්‍යයට අයිති දේවල් නෙවෙයි වෙනම මේ සත්‍ය පුරුදු වුණොත් තමයි මේ වායාමයේ සතිය සමාධිය කියන ඒවා හැදෙන්නේ. එහෙනම් මේ ටිකට සමාධි කියන වචනේ අපි කෙටියෙන් කියනවා වායාමයේ සතිය සමාධිය. හැබැයි මතක තියාගන්න මේ වායාමයේ සතිය සමාධිය හැදුවේ කවුද? අර ධිට්ඨිය තුළ තියෙන ආශ්‍රවය. ධිට්ඨිය තුළ තියෙන ආශ්‍රව තමයි සතිය සමාධිය වායාමයේ හැදුවේ. වාචා කම්මන්තා ජීව ටික හැදුවේ. දැන් බුදුහාමුදුරුවෝ මෙන්න මේ ආශ්‍රෝලින් හදන මේ ප්‍රතිඵල හයක් ගැන අපේ අවධානය ඉස්සෙල්ලම යොදවනවා. එහේ මුල්ම තුන තමයි වාචා කම්මන්තා ජීව. මේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕනම මිනිසෙකුට ඕනම සත්ත්වයෙකුට මේ වාචා කම්මන්ත ආජීව රකින්න පුළුවන්. දැන් අපිට කතා කරන්න පුළුවන් වගේම කතා නොකර ඉන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. අපිට වැඩ කරන්න පුළුවන් වගේම වැඩ නොකර ඉන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ඔළුව කහන්න පුළුවන්කම තියෙද්දි ඔළුව නොකහන් කියකි. ඒ කියන්නේ ආජීවය. එක වේලක් දෙකක් කෑම නොකහයි කියකි. ඒකත් ආජීවය. ඒ කියන්නේ මොකක්ද ඔගේ තේරුම? අපිට වාචා කම්මන්තා ජීව රකින්න පුළුවන්. රැක්කා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපිට අමතක වෙන්න හොඳ නැහැ මේ වාචා කම්මන්තා ජීව හැදුවේ කවුද? අපේ ආශ්‍රව කියලා. අපි ළඟ තියෙන ආශ්‍රව. ආශ්‍රව දකින්න හැමෙන්නේ. ඒ කියන්නේ කවදාවත් අර කසිප්පු හිම පාලනය කරන බොන මිනිහෙකු ඕඩ හැලියක් දකින්නේ ඒක පෙන්වන්නේ නැහැ. අද මිනිහා පෙන්වන්නෙත් නැහැ. ඒක පෙන්වුවොත් බොන්නෙත් නැහැ. තේරුණානේ? දැන් ඔය වගේම තමයි ඔයගොල්ලෝ හදන ඔයගොල්ලෝ අඩුම ගන්න දැන් හොඳයි කියලා පානීය කරන අරිෂ්ට. හදන තැනක් දැක්කෝ අරිෂ්ට බොන්නේ. ඒ කියන්නේ මේ ආශ්‍රව හැලිය කොහෙදිවත් පෙන්වන්නේ නැහැ. පෙන්වුවොත් ඒකෙන් ප්‍රතිඵලය ගැන විශ්වාසය නැතු වෙනවා. දැන් අපිට ස්වභාවයෙන් මේ අන්ත පෘථග්ජන භාවය කියන මේ නම්බුනාමයේ ලැබිලා තියෙන්නේ මෙන්න මේ ආශ්‍රව ටික දකින්න බැරි වෙන ගුණේ හින්දා. ආශ්‍රව දැක්කොත් අපිට ඔය වාචා කම්මන්තා ජීව ලොකු නෑ. වාචා කම්මන්තා ජීව ලොකු නෑ කියන එකට බුදුහාමුදුරුවෝ තව නමක් කියනවා සීලබ්බත පරාමාස නෑ කියලා. සීලය කියන්නේ කොහෙද? රකින්න දේ. එතකොට වාචා කම්මන්තා ජීව කියන එක රකින්න පුළුවන්. අන්න එතන අංක එකට බුදුහාමුදුරුවෝ මුල් තැනකට ගන්නවා. ඊළඟට රකින්න පුළුවන් තුනක් වගේම වඩන්න පුළුවන් තුනක් ගැන බුදුහාමුදුරු පෙන්නනවා. වඩනවා කියන්නේ ගොඩ ගහනවා කියන එක නෙමෙයි. වඩනවා කියන එකේ තේරුම මෙතන ඒ ආශ්‍රවවලදී ඇතිවන ප්‍රතිඵල මේක හා සමානව තියාගන්න උත්සාහ ගැනීම. ඒ කියන්නේ ධිට්ඨිය තුළ ඇති වෙන ආශ්‍රවින්ද එකපාරට එළියට එන අංග හතක් තමයි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. මේවා එක සැරේ එක ධිට්ඨියක් හන්ද ඇති වෙන අතුරුපල. එතකොට ධිට්ඨියකින් ආශ්‍රව ගලා එනකොට අතුරුපල හතක් ඇති වෙනවා. ඒ සැරේ. ඒ අතුරුපල හත මොනවද? සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සතිය සමාධි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේකෙන් මේ ආශ්‍රව ගලාගෙන ආවත් අපිට හැකියාවක් තියෙනවා ඔය මුලින් කියන වාචා කම්මන්ත ආදී ප්‍රතිඵල ටික රකින්න සමාජයට එළියට දෙන්න යන්න දෙන්නේ නැතුව අපි ළඟ හංග ගන්න පුළුවන් මේක තමයි රැකීම කියන්නේ ඊළඟට වායාම සති සමාධිය කියන ඒවා වඩන්න පුළුවන් කියන එක තේරුම එක ශණයකින් එන ආශ්‍රෝහින්දා ඇතිවෙච්චි වායාමය උත්සාහය සතිය සමාධිය කියන මේ කාරණා තුනම ගත්තා. එක එකක් ගත්තා. ඊගාවතා මේ ආශ්‍රව ඕජා ගලන වෙලාවේදී ඇතිවන ප්‍රතිඵලයට සමාන කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක්. හොගයි වඩනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මුල් අවස්ථාවේදී එක ආශ්‍රව පිටාර ගැලීමකදී සිදුවෙන වායාමය සතිය සමාධිය කියන ප්‍රතිඵල තුනක් තියෙනවා. එතකොට දෙවනි අවස්ථාවේදී ඒ වායාමයම සම කරගෙන අපිට යන්න පුළුවන්. ඕක තමයි වඩනවා කියන්නේ. නැතු ගොඩ ගහනවා නෙවෙයි. මේ වඩනවා කියන එකේ සිංහල තේරුම නැහනම් මේකේ පාලි තේරුම තමයි සමාධිය. වඩන්න පුළුවන් දේ සමාධිය. තේරුණාද? දැන් එතකොට මේ අපිට නිකම්ම සිංහල භාෂාවෙන් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ කතා කරන්න ගියොත් අපේ මේ ආශ්‍රව හින්දා රකින්න පුළුවන් කාරණා තුනක් අපිට එනවා. ආශ්‍රව හින්දා තව අපිට එළියට එනවා වඩන්න පුළුවන් කාරණා තුනක්. තේරුණාද? දැන් මේ ටික ප්‍රයෝජන අරගෙන අපි කරන්නේ මොකද්ද? ජීවත් වෙන. ජීවත් වෙන්න මේ ටික කොහොමද? මේ ජීවත් වෙන්න මේ ටික ගන්න කොහොමද? අපි මේවැම් ප්‍රතිඵල ගැනීම තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ අද වෙනකොට උපන්දා ඉඳලා කොච්චර කතා කරලා තියෙනවද? මේ කතා කරපු හැම එකක් මෙතකොට මේ ආශ්‍රව වලින් ආපු ප්‍රතිඵල ටික. නමුත් අපේ ජීවත් වෙන්න මේ වචනේ අපි යොදාගෙන තියෙනවා. අපේ කර්මාන්ත, අපේ අතපය වැඩ කිරීම අම්මන්ත කියන જાතිය ආශ්‍රවින්ද ඇතු වෙනවා අපි ජීවත් වෙන්න යදා ගන්න. ජීවිතයක් නැහැ අපිට අම්මන්ත නැත්නම්. ජීවිතය හොඳ බවක්, රසවත් බවක්, ප්‍රණීත බවක් නැහැ ආජීවී නැති. ජීවිතය පවත්වාගෙන යන්න වායාමයේ නැතුව බෑ. සතිය නැතුවන බෑ. සමාධිය නැතුව බෑ. එහෙනම් අපි මේ ජීවත් වෙච්ච කාලය තුලම අපි කරේ මොකද්ද? මේ ආශ්‍රෝ වලින් ලබා දෙන ප්‍රතිඵල ටිකෙන් ප්‍රයෝජන ගන්න ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්න. ඒගොල්ලෝ මොනවා හරි දෙයක් කරනවාද? ඒ හැම දෙයකම මේ අංගාට මොනවා හරි විදියකින් ප්‍රයෝජන ගන්න තමයි ඉගෙන ගන්න. දැන් මේක තව තවත් ආශ්‍රව හැදෙන්න හේතුවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. તો සංසාර ගමන ගෙනියන්න ඔයගොල්ලෝ අමුතුවෙන් දේවල් කරලා නැහැ බැලුවා. දැන් සංසාර ගමනේ හොයනවා නවත්තන්න අපි හොයනවා. මේ කරන්නේ සංසාර ගමන හදන එක. දැන් මේ වෙලාවෙත් අපි සංසාර ගමනට අවශ්‍ය ආශ්‍රව අනිත් පැත්තෙන් හදනවා. හදනවා කියලා අපි අමුතුවෙන් කරන්න ඕනේ නැහැ හදනවා කියලා කරන්න තියෙන්නේ අර ආශ්‍රව ටික ප්‍රයෝජනෙට අරගෙන වැඩ ගත්තේ හැටිය ආශ්‍රව හැදේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගයේ තියෙන්නේ මේ ආශ්‍රෝ වලින් ඇතිවන මේ ප්‍රතිඵල ටික ආශ්‍රෝ හැදෙන විදිහට ප්‍රයෝජනෙට ගන්න නැතුව ඉන්න ක්‍රමයක් යادله. මේක හරීම සූක්ෂම ක්‍රමයක්. මේ ක්‍රමය පරිහරණය කරන්නේ අපිට තේරෙන්නේ මේ හැම වෙලේම අපි ඒ ක්‍රමෙම අනුගමනය කරනවා. ඒ ක්‍රමයේ තියෙන දේවල්ම කරගෙන යනවා. නමුත් අපි දන්නේ ඒක තව තවත් ආශ්‍රව හැදීමට හේතු වෙනවා කියලා. එතකොට ඒ ආශ්‍රව හැදීම තමයි මේ ක්‍රමයෙන් වැඩගත්තොත් වෙන්නේ. නැත්නම් ඕගොල්ලෝ ජීවත් වෙන්න කරන උත්සාහයේ හැම එකකදීම මේ ආශ්‍රව නැවත නැවත හදනවා. ඒ වගේම ජීවත් වෙන උත්සාහයේදී තියෙන ආශ්‍රව වලින් ඇතිවන ප්‍රතිඵල ප්‍රයෝජනෙට ගන්නවා. මේ කොයිකත් එකයි. තියෙන ආශ්‍රව වලින් ඇති කරන ප්‍රතිඵල ටික ප්‍රයෝජනයට ගන්නවා කියන එකයි අලුතින් ආශ්‍රව හදන්න අපි උදව් වෙනවා කියන එකයි දෙකක් නෙමෙයි එකක්. තේරුණානේ? ඔන්නේ රාජකාරිය දිගින් දිගටම සිදු වෙන නිසාවෙන් අපිට සංසාරයක් හැදෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා හැබැයි මේ සංසාරේ අහක් කරන විදියක් තියෙනවා. ඒකත් තියෙන්නේ මේ ආශ්‍රවලින් ඇතිවෙච්ච ප්‍රතිඵල ටිකම මං කියන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට අපි සකස ගන්න ඕන. අන්න එහෙම සකසගත්ොත් කවුරු හරි සකසගන්නේ මේ විදිහට ගමන් කරන්න උත්සාහ ගන්න මොහොතක් තියනද ඒ මොහොත ආශ්‍රව අහක් කිරීමට යොදාගත්ත මොහොතක් වෙනවා. පැයක් තියද ඒ පැය ඒකට යොදාගත්ත පැයක් වෙනවා. එතකොට අනිත් කාලේ ආශ්‍රවය හැදෙන කාලයක් වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ අංග 8 මේ ආශ්‍රෝෂය කරන විදිහ කොහොමද? මේකෙදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අර ආශ්‍රෝලින් හැදෙන මුල්ම කාරණා තුන වාචා කම්මන්ත ආජීවන කියන රකින්න පුළුවන් දේ ගැන තමයි මුල් අවධානේ දෙන්නේ. රකින්න පුළුවන් වාචා කම්මන්ත ආජීව රකින්න පුළුවන් දේ සීලයයි. අහලා තියෙනවනේ රකින්නේ සීලයයි. ඒතකොට සීල කොටසට මුල් තැනක් දෙන්න. දැන් මේ පින්වතුන් අන්වතන ඉන්නේ. දැන් මේ වාඩි වෙලා ඉන්නකොට අවංකව ඔයගොල්ලෝ මේ වාචා කම්මන්ත ආජීවයට බුදුහාමුදුරුව පෙන්නපු ආකාරයටම සකසගෙන ඉවරයි. සමාදන් වුණත් එකයි නැතත් එකයි. මේ විදිහට නිස්සද්දව ඉන්නකොට වචනයෙන් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න යන්නේ නැත්නම් කම්මන්තෙන් ඔයගොල්ලන්ගේ වැඩකට යොදා ගන්න නැත්නම් ආජීවයේ ඔයගොල්ලන්ගේ වැඩකට යොදා ගන්න නැත්නම් කොච්චර අර ආශ්‍රව විසින් මේවා උපදුවත් ඒක ප්‍රයෝජනෙට අරන් නැහැ. මේකේ වාසී බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙනම් ආශ්‍රව හැදුවට මේක රැකලා තියෙනවා. දැන් එහෙනම් සීලයේ කියන එක අපි ඉන්නවා. අපි හුඟක් දන්නවා මේ සීලය ගැන. ඒක හින්දා ඒකට නෙමෙයි මහන්සි වෙන්නේ. දැන් සීලයක ඉන්නවා. දැන් ඊළඟට අපි නොදන්න දේ තමයි මේ ආශ්‍රෝලින් ඇති වෙන සීලයක කොච්චර හිටියත් ආශ්‍රෝලින් නිපදව නැති කරන ප්‍රතිඵල තමයි වායාම සති සමාධි. මේක අපින් අහක් වෙන්නේ. අපි ජීවත් වෙන්නම තව මහන්සි වෙනවා. උත්සාහ ගන්න. අඩුම ගාන ඔයගොල්ලන්ගේ දැන් තියෙනවා විශේෂ උත්සාහය මම මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒක ජීවත් වෙන්න කරන උත්සාහය. තේරුණා නේද? මේ කරන එකත් මේක ආශ්‍රවලට උදව්ව. වායාමයේ කියන්නේ උත්සාහයනේ. දැන් අපි උත්සාහ කරනවා මොනවා හරි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒත් ආශ්‍රවලට උදව්ව. නැවත ආශ්‍රය හැදෙන්න හේතුවක්. මට උවමනාවක් තියෙනවා. මගේ ජීවිතේ මට උවමනයි. මගේ උත්සාහය මං හොඳ දෙයකට යොදවනවා. එතකොට ආශ්‍රය වලට උදව්. මේ මං කියන එක පොඩ්ඩක් බැරෑරුම් කාරණයක්. මේක හිතන්න වෙයි. පස්සේ සාකච්ඡා කරමු. නමුත් මෙන්න මෙතනමයි අපිට වරදින තැන. එතකොට බුදුහාමුදුරුවෝ මේ වෙනුවට මේ ලෝකේ සත්‍ය ඕනම දෙයක් කරාට ගමන් නැහැ. බුදුහාමුදුරුවොත් මේ වායාමයේ අමුතුම විදිහට දෙනවා. ඒ වායාමයේ තමයි සම්මා වායාම. ternary දැන් ඔයගොල්ලන්ගේ ජීවිතයේ මේ ආශ්‍රව නැති කරන්න යන ගමනක ප්‍රබලම සම්දිස්ථානය තියෙන්නේ මේ වායාමයේ තුලයි. ඔයගොල්ලන්ට වාචාකම්මන්තා ජීව ගැන ඇත්තටම පරිණත භාවයක් තියෙනවා. මේක අපිට එදා ඉඳලා උගන්නලා මේ සීලයේ පැත්ත ඇති. එච්චර දුරට අපිට යන්න ඕනේ නැහැ. මොකද අපි සත්තු මරණ වනචාරී මිනිස්සු නෙවෙයි. ternary දැන් මේ වගේ වකවානුවකදී බුදුහාමුදුරුව මේ සීලය පෙන්නලා සීලයේ වටිනාකම කියා දීලා ඒකෙන් ගොඩ ගත්තා. නමුත් අපිට සීලයක් ඔයගොල්ලෝ දැන් අවතක්සේරුවන් රකින්න එපා හිතන්නත් එපා අපි මේනම් සීල්වන්ත මිනිස්සු නෙවෙයි කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ. අපිට සීලමේ ප්‍රශ්න නෙමෙයි වැඩියෙන් දැනෙන්නේ වායාමයේ ප්‍රශ්න. මේ වායාමයේ අපිට හරියට සම්මා වායාමෙන් තෝරගන්න බෑ. මෙන්න මේ සම්මා වායාමයයි සම්මා සතියයි සම්මා සමාධියයි කියන තුන හරියට දැනගත්තෝ හරියට තේරුම් ගත්තෝ හරියට ක්‍රියාත්මක කරොත් ආශ්‍රව හිඳෙන්න පටන් ගන්නවා. මේකේ වෙන දෙයක් නැහැ. මේ ආශ්‍රව හිඳවන්න තියෙන තැන වායාමයේ සතිය සමාධියමයි. නමුත් අපිට අපි හදන්නේ ඕකේ අර දිට්ඨියහක් කරගෙන මේක කරන්නයි. මේකයි බුදුහාමුදුරු බෑ කියන්නේ. මේකට ඉස්සර වෙන්න එපා. දිට්ඨිය සංකප්පයට අත ගහන්න එපා ඉස්සෙල්ලා. මේක අවබෝධ වෙන දෙයක්. නමුත් දැන් අපි හිතාගෙන ඉන්නේ දිට්ඨිය සංකප්පයේ දෙය වඩන්න පුළුවන් දෙයක් කියලා. ඒක නිසාවෙන් අපි මේක වඩනවා. ආශ්‍රව වලට මොකද වෙන්නේ? ආශ්‍රව තියෙන්නේ දිට්ඨියේ. දිට්ඨිය වඩන ධර්මයක් විදිහට අපි ඉදිරියට ගෙනියන්න හැදුවොත් මොකද වෙන්නේ? ආශ්‍රව වැඩි වෙනවා. සංකප්පයක් වඩන ධර්මයක් නෙවෙයි, අවබෝධ කරන ධර්මයක්. සංකප්පය වඩන දෙයක් කියලා තේරුම් ගත්තොත් කවුරු හරි ඒ වෙනුවට මහන්සි ගත්තොත් මොකද වෙන්නේ? ඔව්, තව සංකප්පමේ ගුණය සංකල්පනා වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එතකොට වඩලා මේක හක් කරන්න බෑ. අවබෝධයෙන් විතර අහක් කරන්න පුළුවන් දිට්ඨියයි සංකප්පයයි. ඒ කියන්නේ අර වායාම සති සමාධිය තමයි එතකොට බුදුහාමුදුරන්ගේ මූලික ඉලක්කමය. මෙතන සකස් කරගත්තොත් කාට වුණත් බුදුහාමුදුරුවෝ කියන විදිහට සකස් කරවත් එතෙන්දී අපිට මේ ආශ්‍රව හින්දවන්න පුළුවන් ටික ටික. මේ ආශ්‍රව හින්දවන විදි බුදුහාමුදුරුවෝ හුඟක් කියා දීලා තියෙනවා. දැන් ඒ ඔක්කොම නෙමෙයි අපි ගන්නෙ. දැන් අපි එකක් දෙකක් අරගෙන මේකේ බලනවා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මේ හින්දෝන වීදි ටික කොහෙන් ගත්තත් බුදුහාමුදුරු ආයේ එක්කව කරලා එක තැනකට හතරකට යොමු කරනවා. මේ ආශ්‍රව හින්දවන්න පුළුවන් වෙන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ කියන අනුපස්සනා හතරයි. දැන් ඒගොල්ලන්ට ගැටලු වෙන තැන තමයි දැන් බණ අහලා මේක වෙනවද? වෙනව. තේරුණාද? ඒක ගැටලුවක් කරගන්න එපා. වෙනවා. ඒ වෙන්නේ හැබැයි වායාම සති සමාධි සැකසීමෙන්මයි. ඔය කියන කායानुපස්සනාව, වේදනානුපස්සනාව හෝ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී ධර්මතා දියුණු වීමෙන්මයි. එතකොට භාවනා කරනවා කියලා අපි කරන දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ භාවනාව කියන දෙයට සමාධිය කියලා කියන්නේ ඔය කියන වඩන්න පුළුවන් ධර්මතා ටිකනේ. දැන් ලෝකයේ කෙලවරක් නැතුව භාවනා ක්‍රම තියෙනවා. මේ භාවනා ක්‍රම ඔක්කොගෙම ආශ්‍රෝෂේ වෙන්නේ නැහැ. ඒකට ඒකයි මෙතන තියෙන ගැටලුව. දැන් ඒක නිසා මේ සමාජයේ අපි දකින්නේ භාවනා ක්‍රම දිහා බලලා බලලා ඒකෙන් වෙච්ච දෙයක් නැහැ පුජ්‍යලයා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේකෙන් වෙච්ච දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ සියලුම ලෝකයේ තියෙන භාවනා සම්බන්ධ වෙන්නේ වාචා කම්මන්ත ආජීව වලට නෙමෙයි. සම්බන්ධ මොකේදද? වායාම සති සමාධි කියනේ වඩන ධර්ම වලටයි. එතකොට වඩන ධර්ම වලට සම්බන්ධ වෙච්ච සියලු භාවනා ක්‍රමයි බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන සම්මා වායාමයයි සම්මා සතියයි සම්මා සමාධියයි කියන්නේ වාක් වෙනස් දෙකක්. කොච්චරයි වෙනස? හැබැයි මේකත් මතක තියාගන්න ලෝකයේ තියෙන මොනවහරි කුජලයේ මොනවහරි ක්‍රමවේදයකින් වායාම සති සමාධිය වඩන්න මොනවහරි ක්‍රමයකින් පුරුදු වෙච්ච කෙනාට සම්මා වායාමයට යන්න පහසුකමකුත් තියෙනවා. ඔකත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අඩංගු. තේරුණා නේද? එතකොට වායාම සති සමාධිය පුරුදු කරගත්ත කෙනාට මේකෙන් වැඩියෙන් වැඩගත් කෙනාට හැකියාව වැඩි බුදුහාමුදුරුව පෙන්නුම් කරන සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධිය තේරුම් ගන්න. ඒකේ වැරද්දක් නැහැ. දැන් මේ தත්ත්වයේ උඩ ඔයගොල්ලන්ට අද දවසේ මූලිකව මෙන්න මේ වායාමයේ තමයි මූලිකව යොදන්න. මේ පුරුදු වෙන්න වෙන්නේ. දන්න දැන් දන්නේ ටිකක් තියෙනවා. මේක ඇදහැරලා කෙලින් කරලා ගන්න එකයි තියෙන්නේ. මේ වායාමයේමයි ඇත්තටම බණ ඇහුවත් මේක වෙනවා. තේරුණා නේද? නමුත් එච්චර දක්ෂද කියලා ඔයගොල්ලෝ පස්සේ තීරණය කරන්න අපි මේ වායාමයේ හරියට හදාගන්න පුළුවන් ද ඒ தත්යේකින් අපිට. ඒකට සුදුසුද කියලා. එහෙම නැතුනම් බුදුහාමුදුරුවෝ දෙන වෙන උපක්‍රම අපි භාවිත කරමු. එතකොට වායාමය තුල ඔයගොල්ලෝ දන්නවා නම් කරන්න මේ වායාමය මොන විදිහට බුදුහාමුදුරුවෝ සම්මා වායාමය පෙන්වලා තියෙන්නේ කියලා. කොහොමද? නූපං අකුසල් නූපදීම, උපං අකුසල් යටපත් කිරීම, නූපං කුසල් ඉපදවීම, උපං කුසල් වැඩි දියුණු කිරීම. මෙන්න මෙහෙම වීර්ය හතර. මේ වීර්ය හතර ලෝකයේ තියෙන ප්‍රබලම වීර්ය හතර. නමුත් දැන් අපි වායාමයේ දැනුත් ප්‍රයෝජනට ගන්නවා. මේ දැනුත් ගන්නවා. දැන් හිතන්න පුළුවන් ඔයගොල්ලෝ කරන්නේ හිම එකක් කියලා. නූපං අකුසල් නූපදින්න කරන ව්‍යායාමයක් ඔය වාඩි වෙලා බණ අහන එක කියලා හිතන්න පුළුවන්. නමුත් එහෙම නෑ. තේරුණා නේද? එහෙම නෑ. වායාමයෙන් තමයි ඔයගොල්ලෝ හැම වාඩි වෙලා ඉන්නේ. ඒකයි හරි. වැරදිත් නෑ. දැන් ඔයගොල්ලෝ මේ ආස්ට්‍රෝලින් එළියට දාන අංග 6න් වාචා සම්මන්තා ජීවෙන් නෙවෙයි මේ ප්‍රයෝජන ගන්නෙ. බණ අහනවා කියලා. මොනවද ප්‍රයෝජන ගන්නෙ? වායාම සති සමාධි. තේරුණානි? හැබැයි අමතක කරන්න එපා මේක ඉපැද්දුවේ කවුද? දික්කියේ තියෙන ආස්ට්‍රෝ ටිකයි. මේක අපිට අමතක වෙනවනේ මේක අපේ හපංකමක් කියලා අපිට හිතෙනවා. අපිට තියෙන හැකියාවක් කියලා. නෑ. ඔන්න ඔතන අපේ හිතේ තියෙන්න ඕනේ ධර්මානුකූලව අදහසක්. දැන් වායාමය අපි දැන් කරන්නේ මොකද්ද? අපි ජීවත් වෙන්නයි මේ වායාමය යොදාගන්නේ. ගොඩාක් වෙලාවට ජීවත් වෙන්න කියන්නේ කොයිතරම් දුරට කිව්වොත් ඔයගොල්ලෝ අද මේ වාඩි වෙලා ඉන්නේ මේ බණ අහන්න එන්නේ මෙතන භාවනා කරන්න ඕ ධර්ම සාකච්ඡා කරන්න ඉන්නේ මොකටද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියන එක නේද? ඒක සම්මා වායාමයේ නේද? අපි හිර වෙන තැන් ඔන්න ඕක. අපි එන්නේ සෝවාන් වෙන්න නම් ඒක රෝහාන් වෙන එක සම්මා වායාමයක් කියලා කොයි ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. ඔන්න ඔතන අපි හිර වෙනවා. මේ ගැන හිතන්න. මේක වරදවා දේරුම් ගන්නත් එපා. මම මේ කියන එක බැරෑරුම් කාරණය. මෙන්න මේවා තමයි අපිට කඩන්න තියෙන්නේ. මේවා තමයි කැඩිලා යන්න ඕනේ. සම්මා වායාමය කියන්නේ එහෙම එකක් නෙවෙයි. සම්මා වායාමයට මේ ධර්මීය සම්බන්ධයක් නැහැ. තේරුණා නේද? බුදුහාමුදුරු දන්නවා මේ වායාම කියන හැකියාව ලැබුණේ හොඳ කෙනෙක්ගෙන් නෙවෙයි කියලා. අපිට හිතෙන්නේ හොඳ කෙනෙක්ගෙන් මේක ලැබුණේ කියලා. මේ අපිට තියෙන වායාමයේ කියන ගුණය ලැබුණේ අර ditthiya තුල තියෙන පල්ලෙක්ී ආශ්‍රව ටිකකින්. තේරුණාද? එතකොට ditthiya තුල තියෙන පල්ලෙක්ී ආශ්‍රව ටිකකින් හැදිච්ච ප්‍රතිඵලයට පුළුවන් ද සෝවාන් වෙන්න? මේ ධර්මයේ තේරුම් ගන්න බැහැ. තේරුණා නේද? හැබැයි බුදුහාමුදුරුවෝ මේ වායාමය සකසගත් ඔක්කාට හරි මේක කරන්න පුළුවන් කියලා පෙන්නපු සකස් කිරීමේ පිළිවෙල තමයි සම්මා වායාමය. එතකොට ඔයගොල්ලෝ මොනව හරි මුදුන්පත් කරගන්න මෙතෙන්ට ඇවිදින් කරන දේ නෙවෙයි සම්මා වායාමය. ඒක අමතක වෙලා ඒකෙන් වෙනත් දෙයක් බුදුහාමුදුරුවෝ කියන தත්වයට මානසික தත්වයේ හැඩගැහිමයි කවදා හරි හැඩගැහෙනවා නම් අන්න එතනයි සම්මා වායාමය. එතන නූපං අකුසල් නූපදීනවා කියලා මෙතෙන්දී කරන අකුසලය සහ කුසලය ඇත්තටම අපි දන්න කුසල් අකුසල් වලට කිසි සම්බන්ධයක් නැහැ. දැන් මේ වායාමයේදී තියෙන කුසලය අකුසලය අපි මනින ලෝකයේ තියෙන කුසල් අකුසල් මොකටවත් සම්බන්ධයක් නැහැ. මේක සමාධි මට්ටමේ තියෙන විශේෂ වූ අකුසලයක් හා විශේෂ වූ කුසලයක්. මේක සීල මට්ටමේ තියෙන කිසි දෙයකට සම්බන්ධයක් නැහැ. ඒතර සීල මට්ටමේ තියෙන කුසල් අකුසල් තමයි අපි දන්න අකුසල් නැගත්තොත් දස අකුසල්, කුසල් ගත්තොත් දස කුසල්. මේවත් කිසි සම්බන්ධයක් නැහැ මේ සම්මා වායාම. ඒව කරන වායාමය නම් වෙන එකක්. එතන තියෙන සම්මා වායාමය නෙමෙයි. හොඳ වායාම. දාහනයක් විදියට ඔයගොල්ලෝ දානයක් දෙනවා. දානය දෙන්න වායාමය ඕනේ. තේරුණා නේද? සතියක් ඕන. සමාධියක් ඕන. ඒකට දානය දීමට අපිට තව ඕනේ වාචාත් ඕනේ, සම්මන්තත් ඕනේ, ආජීවත් ඕනේ. ඒකට කාරණා හයක්ම අපි දාලා. දානය දීම සංසාරයේදී හොඳ වායාමය. සම්මානය. තේරුණා නේද? දැන් අපි හිතමු යමෙක් සත්තු මරනවා. ඒකත් සත්තු මරන්න වායාමය ඕනේ, සතිය ඕනේ, සමාධිය ඕනේ. මේවා ඇති කරන්නේ කවුද? ආශ්‍රව. වාචා ඕනේ, අම්මන්තත් යදා ගන්න පුළුවන්, ආජීවත් යදා ගන්න. සත්තු මරන. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ වායාමය නරකයි. හොඳ එක. දැන් ඔන්න බලන්න කුසල් කරනකොට අපේ වායාමය හොඳයි. නමුත් හොඳ වායාමයේ නෙමෙයි බුදුහාමුදුරුව සම්මා කියන්නේ. ඔච්චරයි වෙනස. තේරුණේ? හොඳ වායාමයේ එක විදියක්, සම්මා වායාමයේ තව විදියක්. මේක තේරුම් ගන්න බලන්න. ඒතර සම්මා වායාමයේ තුල තියෙන්නේ අර හොඳ පැත්තක් නෙමෙයි, නරක පැත්තක් නෙමෙයි. දැන් එතකොට ගැටලුවක් එනවා. ඒ ගැටලුව තමයි දැන් නරක පැත්ත අහක් කරලා කියලා එහෙනම් හොඳ පැත්ත අහක් කරා කියලා මේ දෙක අපිට දැන් කොයිකත් වැඩක් නැහැනේ. හොඳ කරන්න ඕනෙත් නැහැ, නරක කරන්න ඕනෙත් නැහැ. අපිට තියෙන්නේ සම්මා වෙන්නනේ. ඔය කොහෙන් හරි හොයාගෙන කොහේ හරි දැන් මේ කාලේ බැරුණා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට හරි ගිහිල්ලා සම්මා වුණාම හරිනේ. නේද? දැන් අවසාන ඵලයට යන්න ඕන නම් ඒකනේ කරන්න ඕනේ. නමුත් තියෙන ගැටලුව මේක එහෙම කරන්න බෑ. ඔන්න බුදුහාමර තව දෙයක් කියනවා. මේ සම්මා වායාමයට ගන්න නම් මුලින් අත්තරින්න ඕනේ නරක වායාම. ඒ කියන්නේ අකුසලෙ. ඊළඟ එයා ඉන්න ඕනේ, එයා ළඟ තියෙන්න ඕනේ සම්මා වායාමය කියන්නේ බරෑරුම්ම දරුණුම, ඒ කියන්නේ ලෝකේ තියෙන අමාරු කාර්යය, ඒ කාර්යය සිදු කරගන්න, ඒ කාර්යය සම්පූර්ණ කරගන්න නම් එයාගේ ජීවිතයේ වැඩිපුර තියෙන්න ඕනේ හොඳ වායාම. තේරුණා නේද? ඒකින් හින්දා අපි අකුසලයේ මිදිලා කුසලයේ කරමින් ඉන්න ඕනේ සම්මා වායාමයට සුදුසුකම් ලබන්න. දැන් ඒකෙනොත් ඔයගොල්ලෝ ඒ විභාගේ පාස් කරා. කිසි ගැටලුවක් නැහැ. නරක කරමින් හොඳ, නරක නොකරමින් හොඳ කරමින් ඉන්නවා. එතකොට හොඳ කරන්නත් වායාමයේ අපි යදාගත්තා, සතිය යදාගත්තා, සමාධිය යදාගත්තා. යම් කිසි කුඩාහොව වැරද්දක් කරගන්නත් වායාමයේ යදා ගන්නවා, සතිය යදා ගන්නවා, සමාධිය යදා ගන්නවා. දැන් තේරුණානේ මේක යොදා ගන්න නැතුව වැඩක් කරන්න බෑ. දැන් මෙතන ඉඳගෙන ඉන්න එක බණහන එක හොඳද? හොඳයි. එහෙනම් දැන් මෙතන වායාමයක් යදාගෙන තියෙනවා ඒගොල්ලෝ, සතියක් යදාගෙන තියෙනවා, සමාධියක් යදාගෙන තියෙනවා. මේක හොඳ වායාමයක්, හොඳ සතියක්, හොඳ සමාධියක්. නමුත් සම්මානෙ ඔච්චරයි වෙන්නේ. තේරුණානේ? දැන් හොඳ එකේ ඉඳලා සම්මායකට යන්න පුළුවන් මේක, නරක එකේ ඉඳලා සම්මායකට අත තියන්න බෑ. ඕකයි බුදුහාමුදුරුවෝ පෙන්නන ගමන් මාර්ගය. ඒතර ආශ්‍රව වලින් තමයි ඔක්කොම ඇති වෙන්නේ. ඒකේ නරක ටික අපි වළක්ව ගන්නවා, හොඳ ටික කරගෙන යනවා, සම්මායක අලුතෙන් ඉගෙන ගන්නවා. අලුතෙන් ඉගෙනගෙන ක්‍රියාත්මක කිරීමෙන් සම්මා කියන ගුණය අපිට පුළුවන් මේ ආශ්‍රව වේලන්න. වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. මේක තමයි බුදුහාමුදුරු දෙන උපදෙස. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ කොහොමද සම්මා කරගන්නේ? දැන් නූපං අකුසල් නූපදීම කියන තැනටම ගියොත් අපි මෙන්න මේකයි. උපං අකුසල් මැඩ පැවැත්වීම තමයි මුල් වීර්ය දෙකෙන් තමයි මේ සම්මා වායාමයේ ආරම්භ වෙන්නේ. දැන් ඒකට බුදුහාමුදුරු යොදාගන්නේ සතිය. සිහිය. මේක සිහියෙන් සිදු කරන කාර්යයක්. එතකොට සම්මා වායාමයේදී පැහැදිලිව ඔයගොල්ලෝ කරන සියලුම භාවනා ක්‍රම සමත වේවා විපස්සනා වේවා ඕනම භාවනා ක්‍රමයක් තුලින් එය හරියට දැනගෙන කරනවා නම් සම්මා වායාමයේ හරිය. ඒක තේරුණාද දැන්නේ? ඔයගොල්ලෝ කරන ඕනම භාවනාව ලෝකී කරන ඕනම භාවනාව දැන් බෞද්ධයන් නෙමෙයි බෞද්ධය විතරක් නෙමෙයි භාවනා කරන්නේ. අබෞද්ධයත් භාවනා කරනවා. ඒතකොට අබෞද්ධ භාවනා ක්‍රමයකින් වුණත් සම්මා වායාමයේ හරියට. ඒක ටිකක් අපහසු වෙයි තේරුම් ගන්න. ඒ කියන්නේ වායාමයේ සම්මා ස්වરૂපිය හරියනවා. ඒ කියන්නේ නූපං අකුසල් නූපදිනවා. උපං අකුසල් නූපදින වායාමයයි උපං අකුසලයක් තියෙනවා නම් මැඩ පැවැත්ීමේ වායාමයේ හරියනවා ඕනම් භාවනාවකින් ලෝකෙදී. ඕනම එකකින් හරියනවා. ඒකෙදී හරියන්නේ කොහොමද? ඕනම් භාවනාවක් කරන්න පටන් ගන්න සිහි කල්පනාව. සිහියෙන් අර අකුසල් ඇති වෙන්න නොදී එක අරමුණක තියාගෙන ඉන්න එකයි කරන්නේ. දැන් ඔයගොල්ලෝ මෛත්‍රිය ගැන මෙනෙහි කරනවා නම් මෛත්‍රිය සියලු සත්ත්වයේ සුවපත් වේවා කියන එක අකණ්ඩව මෙනෙහි කරගෙන යනවා නම් වෙන සංකල්පනා නැති වෙනකම්ම එතකොට ඔන්න සිහිය හරියට නූපං අකුසල් නූපදින්න එකයි බැරි වෙලා හරි අකුසලයක් ඉපදුනොත් වෙන අරමුණක් ඇවිදින් ඒකත් නැති කරගන්න උපං අකුසලයේ මැඩ පැවැත්ීමේ වීර්යයෙන් ඉස්සයි. එරණ යමෙක් බුදුහාමුදුරුවන්ගේ අරහන් කියන බුදුගුණය ගරගෙන බුදුගුණ මොන එකක් ගන්න මුල ඔක්කොම ගත්තත් එකයි එකක් ගත්තත් එකයි අරගෙන මේ වැඩේ කරත් ඉස්සරයි. තව කෙනෙක් දෙවියන් වහන්සේගේ ගුණය අරගෙන මේක කරත් ඒත් ඉස්සරයි. තේරුණානේ? එතකොට Hindu අය ඒගොල්ලන්ගේ දෙවිවරු ගැන ගුණ කියනවා. මෙහෙම භාවනා කරනවා. තොර සම්මා වායාම මේගොල්ලෝ ළඟත් හරියි. හැබැයි බුදුහාමුදුරෝ එතෙන්දී සම්පූර්ණ කරලා දෙන්නේ නැහැ මේක. මේක ආශ්‍රව වියලන ක්‍රමියම වෙන්නේ සම්මා වායාම විතරක් පිටේ. සම්මා සතියේ නෝයි. ලෝකේ තියෙන භාවනා ක්‍රම ඔක්කොගෙම සම්මා වායාමයේ තිබුණට සම්මා සතියේ නෑ. ඔච්චරයි වෙන්නේ. සම්මා සතිය කියන එක බුදුහාමුදුරන්ටම ආවේනික මේ ආශ්‍රව විරණම ක්‍රමය. මේ සතියට තියෙන්න පුළුවන් වෙන්නේ ලෝකේ ඉන්න දෙවි කෙනෙක්ගේ ගුණයක් වෙන්න බෑ, බුදුහාමුදුරන්ගේ ගුණයක් වෙන්න බෑ, ධර්මයේ ගුණයක් වෙන්න බෑ, හිතින් මවාගත්තේ සංකප්පයක් වෙන්නත් බෑ, සංකල්පනාවක් වෙන්නත් බෑ. එහෙම නැත්නම් හිතින් හදාගත්තේ චිත්ත රූපයක් වන කසිනියක් වෙන්නත් බෑ. ඒ කරන පුජ්‍යලයාගේ ඒ මොහොතේ ඒ කටයුත්තට දායක වෙච්චි මානසික හෝ කායික ධර්මයක් එන්න. මේ සම්මා වාච මේ සතියට එන්න. එහෙම තියෙන හතරයි. ඔක තමයි බුදුහාමුදුරු හොයාගත්ත සුවිශේෂී දේ. මොනවද හතර? තමාගේ කය, තමාට මේ මොහොතේ දැනෙන වේදනාව, තමාගේ මොහොතේ සිතයි චෛතසිකයි එකට ගුලියක් විදිහට ගත්තම ඒක තමයි චිත්තානු කියන්නේ. ඊට පස්සේ තමාගේ මේ මොහොතේ සිත හක් කරලා චෛතසික ටික වෙන් කරලා ධර්මතා විදිහට ගත්තොත් ධම්මානුපස්සනාව. ඔය කියන හතර විතර. මේ හතර සතියකට හිටියොත් එයාට ලැබෙන සමාධිය සම්මා සමාධිය. තේරුණා නේද? දැන් සම්මා වායාමයක් තිබිලා සතිය වේ කායානුපස්සනාව වේදනානුපස්සනාවේ කාය වේදනාව තමන්ගේ සිත ධම්ම කියන ඒවට ආවොත් එයාට ලැබෙන සමාධිය සම්මා සමාධිය. මේ සමාධියෙන් අර ආශ්‍රව වියල ternary ඒ වියලනවා කියන එකේ තේරුම තමයි ආශ්‍රෝ දකින. දැක්කොත් මේවා හක්. ඒ කියන්නේ අපි ආශ්‍රම හැලියක් දැක්කොත් ඒකෙන් එන එළියට එන බීම ගොන්නේ නැහැ. ඒක දැනුත් එහෙමයි. ඔය කසිපු වුණු මිනිසුන් වුණත් ඕක සෑහෙන ප්‍රමාණයකට අඩු කරයි. පෙන්නුවොත් ඒ ගෝඩ හැදී. ඔයගොල්ලන්ගේ ගා ප්‍රයෝජනට ගන්න දේවල් අනේ මේවා නම් ගොන්නේ නැහැ කියලා අපි බෙහෙත් දෙනවා. ආහාරක් තියෙනවා එහෙම ඒවා. ඒවා ගන්න නැතුව නවත්තා. දැන් මෙතන එහෙම මම මේ උදාහරණයක් කියන බුදුහාමුදුරුවෝ පෙන්නන අනිවාර්යයෙන්ම සම්මා සමාධියේදී මේ ආශ්‍රව වියදෙනවා. වියලුනාම ඒක හරහා එන දේවල් අපේ ජීවිතයෙන් අඩු වෙලා යනවා. මේක සංසාර ගමන අඩු කරන එකම ධර්ම මාර්ගය වෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික තමයි අපි මෙච්චර කල් කරපු හැම එකක්ම. බණ ඇහුවත් ඌකට තියෙන පැත්තක් තියෙනවා. මේ කාර්යෙම සිදු වෙන. තේරුණා නේද? ධර්මයේ සාකච්ඡා කරත් මේ කාර්යෙම සිදුවෙන පැත්තක් තියෙනවා. නමුත් මම මේ නැත්නම් මේ ක්‍රමය අනිවාර්යෙන් මෙහෙනම් මේ කළ යුතු අමුතුම දෙයක් කියලා හිතන්න එපා. ඔයගොල්ලෝ කරපු සියලු දේ තුල ඕක තියෙනවා. දැන් මම කරන්නේ මේක ඒ කරන දේවල් වලදී දැන් අපිට තව පහසුවෙන් ලේසියෙන් මේක හඳුනා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒකත් අනුගමනය කරමින් ඔය ටික ඉස්සරහ ගෙනියන්න කියලා. මෙන්න මේ ටික වෙන්න ඕනේ කොහෙන්ද? තේරුණාද? එතකොට මුලින් අත ගහලා තියෙන්නේ අපි රකින්න ටිකට, දෙවුණු අත ගහන්නේ වඩන ටිකට. ඒකෙන්ද සීල සමාධි. දැන් අපි හිතමු ඔයගොල්ලෝ දැන් භාවනාවකට ගිහිල්ලා අද දවසේ දැන් කරන්න වෙන්නේ ඊගාවට ටික වෙලාවක් ප්‍රායෝගික කරන්න වෙනවා. දැන් භාවනාව මොකක් වුණත් ගැටලුවක් නැහැ. තේරුණා නේද? ඔයගොල්ලෝ කුරුදු වෙච්ච දෙයක් එහෙම නේද මම කිව්වේ ගෙදෙද්දි බලන්න කියලා. එහෙම කරාද කවුරු? ඒ කියන්නේ දැන් මෛත්‍රී භාවනාව ටිකක් වෙලා කරලා මම අමුතු දෙයක් කිව්වා. මොකද්ද? කායानुපස්සනාව ගැන. ඔව්. කොහොමද ඒක කරන්න කිව්වේ? කය ගැන අවධානයෙන් ඉන්න බලන්න. මේ අවධානය කියන්නේ සතියයි. අමුතු දෙයක් නෙවෙයි. ඉස්සෙල්ල සතිය තිබුණේ මොකටද? මෛත්‍රී කරනවා නම් මෛත්‍රිය නැමැති සංකල්පනාව. ඔච්චරයි. දැන් අපි හදපු සංකල්පනාව මෛත්‍රිය. එතකොට මේ අංගාටේ මෛත්‍රිය අරමුණ කොහෙද තියෙන්නේ? සංකප්ප තුලයි. තේරුණාද? මේ සංකප්පය තුල වැඩෙන මෛත්‍රියේ ගුණය තව තවත් දියුණු වෙලා මේක දියුණු නාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේවා ධ්‍යාන වගේ තත්ත්වයකට යන්න පුළුවන්. ධ්‍යානෙ කොහෙද ඉන්නම් තියෙන්නේ? සංකප්පය තුල. ධ්‍යානෙ කියන්නේ සංකල්පනාව. වෙන ලෝකේ ඇති වෙන එකක් නෙවෙයි තමාගේ සංකල්පනාව. හැබැයි මේක දියුණු කරන එක ලේසි නෑ. ඒගොල්ලෝ හුඟක් ප්‍රායෝගිකව කරපුවම තමයි මේ දේ ලැබෙන්නේ. ඒක හින්දා මේ අවතක්සියෝගේ මේවා හිතන්නත් එපා. බොහොම අපහසුයි කෙනෙකුට ඒ වගේ සංකල්පනාවක් ඇති කරගන්න. අපි අර ආශ්‍රව කොවිලෙත් ගලාගෙන ආශ්‍රව වලට අහු වෙලා අපේ වාචා කම්මන්ත උතුරා යන එකක් තමයි අපේ සිදුවෙන්නේ. එහෙම නැතුව තමාගේ වායාමයේ දියුණු කරලා සංකප්පේ අපිට ඕන විදිහේ එක තැනක තියාගන්න හදනවා කියන එක සත්‍යයකට අපහසු දෙයක්. ඒකමයි සමත භාවනාව. දැන් ඔයගොල්ලන්ට කිව්වේ කමන්නේ ඕනම් භාවනාවක් කරගෙන යන්න. උදාහරණයක් විදිහට මෛත්‍රිය, බුදු ගුණ භාවනාව තමන් ප්‍රගුණ කරපු එක කරගෙන ගිහිල්ලා ඒක ටිකක් වෙලා දුන්නේ නවත්තන්න. හැබැයි නවත්තන්න ඕනේ තමන්ට තේරෙන්න ඕනේ මගේ මේ දැන් වායාමයේ සම්මා වෙලා කියන එක. ඒ කියන්නේ මට මේ අරමුණෙන් විතාරම වලට යන්න බැරි යන්න සිදු වෙන්නේ නැති තරමට මගේ හිත තැම්පත් වෙලා තියෙනවා. ආන්නේ වගේ තත්යකට හදා ගන්න ඕනේ මේ භාවනාව. තේරුණානේ? හදාගෙන ඉවරලා නවත්තලා ඒ කටයුතු සම්පූර්ණ මේ සංකප්පයෙන් අර අපි ගෙනාවු සංකප්ප හදන එක නවත්තලා අපේ මුළු ශරීරයට අවධානය යොදා ගන්න. එතකොට සිදුවෙන්නේ අර සම්මා වාචා සම්මේ සම්මා සති කියන එකට බුදුහාමුදුරුවෝ කියන එකට අපි ගුරු වෙනවා. දැන් කය ගැන සිහිය තියෙනවනම් සම්මා සති වෙනවා. වෙනත් දෙයක් ගැන සිහිය තියෙනකොට සංකප්පයක් ගැන සිහිය තියෙනකොට සම්මා සති නෙමෙයි. තේරුණා නේද? දැන් මේක එකපාරට වෙන්නේ නැහැ. එහෙනම් හිතන්න එපා එකපාරටම අපිට පුළුවන් වෙයි මේක එකපාරට අල්ලගන්න. එහෙම නොවුනට කමක් නැහැ. එහෙම ඉන්නකොට කයෙන් දෙයක් අහුවෙනවා. එතකොට කයෙන් අහුවෙන දේය ගැන නූපං අකුසල් නූපදින ව්‍යායාමී ඊගාවට අලුතින් පුරුදු වෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා පුරුදුනේ මෛත්‍රිය සංකප්පයකටනේ. දැන් අපි කයෙන් අහුවෙන දේකින් පුරුදු වෙන්න බලන්න ඕනේ. ඒ කියන්නේ කයේට අහුවෙන අරමුණකින් කය ආය විඥාණයට අහුවෙන අරමුණකින් මේ දේ කරා. දැන් ඔයක කාය අනුපස්සනාව. හැබැයි මෙන්න මෙතන වරද්ද ගන්න එපා. මේකේ තියෙනවා බුදුහාමුදුරු පෙන්වන්නේ කායේ කාය අනුපස්සී විහෙරති කියලා. කය කයානුව බලන. දැන් අපි බලන්නේ කය කයානුව නෙවෙයි. අපිට එන්නේ මේ වචනය වෙනස්කම තේරුම් ගන්න. කය කයානුව බලනවා කියන එක තේරුම තමයි දැන් අපි බලන සාමාන්‍ය ස්වરૂපේ විරුද්ධ පැත්ත වේ. දැන් කායේ කායානුපස්සී කියන වචනය මේ දෙක කය කයානුව බලනවා කියන එක බුදුහාමුදුරුවෝ මෙහෙම හැම වෙලෙම දේශනා කරන්න හේතුව තමයි අපි නිකන් ගියොත් අපි කය ගැන බලන්නේ වෙන ක්‍රමයකට. දැන් ඔයගොල්ලන්ට උනත් දැන් මම කියනවා අරහම් භාවනා කරලා හෝ නිකම් භාවනා නොකර ඉඳලා එකපාරට කය ගැන අවධානයෙන් ඉන්න. වෙන භාවනාවක් නොකර උනත් මේක කරා කියලා ගැටලුවක් නැහැ. එතකොට කය ගැන බලන අපි බලන්නේ කොහොමද? මම මගේ කය දිහා බලන. ඔන්නෝක තමයි අපි කරන්නේ. දැන් ඔයගොල්ලෝ කය ගැන අවධානයෙන් ඉන්න කිව්වම ඔයගොල්ලන්ට හිතෙන්නේ ඔයගොල්ලෝ කරන්න යන්නේ ඔයගොල්ලෝ අතින් කෙරෙන්නේ ආරම්භයේදී සිදු වෙන්නේ මොකද්ද? තමාගේ කය තමාම බලන. තේරුණා නේද? දැන් තමාගේ කය තමාම බලන එකට බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ කායේ කායනුපස්සී කියලා. දැන් අපිට අපි මෙච්චර කල් කරපු මේ සංසාරයේ කරපු එකම දෙය තමා අනුවයි බලන. අපිට පුරුදුම අපේ කය අපිම බලලා කණ්ණාඩියක ඉස්සරහට ගිහින් කය දිහා බලන්නේ අපි මොකද්ද? මම ලස්සනද? මම උසද? කෙටිද? ඕක මොකද්ද? මම මගේ කය දිහා බලනවා. දැන් ඔය පුරුද්දමයි හැම වෙලෙම අපි ළඟ තියෙන්නේ. එතකොට මෙතන භාවනා කරනකොට සම්මා වායාමයේ වෙන්නේ නැහැ, සම්මා සතිය වෙන්නේ නැහැ මගේ කය මම බලවට. ඕකෙදි සම්මා වායාමයේ තුල තියෙන්නේ කය කය අනුව බලන. කාගේ කයක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔතෙන්ට යන්න ඕනේ කවදා හරි. තේරුණාද? පටන් ගන්න බැරි වගේ ඇත්තේ එතෙන්දී. ඒක ගැටලුවක් හිතන්න එපා. කොහොමද මේක බලන්නේ කියන එක අපිට ගැටලුවක් වෙන්නේ. මේ ගැටලුව තමයි බුදුහාමුදුරගේ ධර්මයන්ව අපි විසඳ ගන්න ඕනේ. එතකොට ඒක විසඳ ගන්න නැතුව මේ කය දිහා බලන්න බෑ අපිට. එතකොට මගේ කය දිහා නැතුව මගේ කය මගේ මම මගේ කය දිහා බලනවා කියන සංකල්පය නැත්නම් මේ අපි හැමදාම කරන අර්ථ විරහිත දේ මෙතෙන්දී වැඩක් නැහැ. එහෙම පැය දෙක තුනක් කය දිහා බැලුවත් අනුන්ගේ කයත් දිහා බලා හිටියත් කිසි මිනිහෙකුට කිසි දෙයක් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් එහෙමනම් දැන් බලන්න ඇත්තද කියලා. දැන් මේ කයේ තියෙන දෙතිස් කුණප ගැන බැලුවම මොකද්ද වෙන්න ඕනේ? කායේ කයනුපස්සී නම් එයා මේ ලෞකික භාවයේ ඉක්මවන්න ඕනේ. මේ ආශ්‍රවස් ඔව් හින්දවන්න ඕනේ. හින්දෙන මාර්ගයට යන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ හින්දෙනවද කියලා. එතකොට දැන් බලන්න ඔපරේෂන් කරන වෛද්‍යවරයෙක් හැමදාම මොකද දකින්නේ දන්නේ? මේක දෙතිස් කුණපයක් කියලා දකින්නේ නැත්. එතකොට මල් සාප්පේ ඉන්න එම්බාම් කරන එක කෙනා දකින්නේ නැද්ද? ඒ කවුද? කොයි දොස්තරද ඔගෙන් ආශ්‍රවසය කරේ? කොයි මල් ශාලාකාරයද ආශ්‍රවසය කරේ? කවුද? කවුරුවත් නැන්නේ? එහෙම කවුරුවත් දැකලා නැහැ. එතකොට දැන් හිතෙන්න පුළුවන් මේ කය ගැන එහෙම බලලා වැඩක් නැහැ. ඒකක් නෙමෙයි කායේ කායනුපස්සී කියන්නේ. එතකොට මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තත් අපි මේ ගමනට විනාඩි 10 15 වුණත් වටනවා. එතකොට කය කයනුව බලනවා කියන්නේ ඔයිට හුඟා මම නැතුව මේක දිහා බලන්න එපා. මම නැතුව බලන්න විදිහක් හොයනවා හොයන්න ඕන. මම නැතුව බලන්න නම් අපේ කාය විඥාණයට කය තේරෙන විදිහ තමයි මේ කියන්නේ. දැන් විඥාන හයක් අපි ළඟ තියෙනවා. එකක් තමයි කාය විඥාන. මනෝ විඥානය, චක්කු විඥානය ඔහොම තියෙනවානේ. විඥානය කියන්නේ වෙන් කර. තේරුණා නේද? විඥානය කියලා ලොකු දෙයක් මහා සුදු අලියෙක් අපි මවා ගත්තොත් මෙතන වර්ධින. විඥානය කියන එක බුදුහාමුදුරු පෙන්වන ධර්මය තමයි වෙන් කිරීමේ හැකියාව. වෙන් කිරීමේ හැකියාව මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් භාවිතා කරනවා ඇති. ඔය දැන් බල්බ් වර්ග තියෙනවා. ස්විච් එකක් දාන්න නැතුව රෑටපත් වෙනවා. දවල්ට නිමිනවා. තේරුණානේ? මේ දේ සිදුවෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට සරලව දැනගන්න පුළුවන්. ඒ බල්බ් එකේ ඇතුලේ තියෙනවා පොඩි සංනිවේදන කෑල්ලක්. ඒකට පුළුවන්කම තියෙනවා ආලෝකයයි අඳුරයි හඳුනගන්න. ආලෝකයේ සංනිවේදනය වෙනවා, අඳුර සංනිවේදනය. දෙකයි සංනිවේදනය. වෙන් කරන්න පුළුවන් දෙකක් යාට. එකක් ආලෝකයේ තියෙන වෙලාව, අනික ආලෝකේ නැති වෙලාව. ඒ කියන්නේ අඳුර තියෙන එක. එතන අඳුර තියෙන වෙලාවට වෙන කෑලි ටිකක් හදලා තියෙනවා අර සංනිවේදනයෙන් ප්‍රයෝජන අරගෙන බලුබ් එකේ ස්විච් එක දාගන්න. අඳුර තියෙනකොට බලුබ් එක පත් වෙන්න, ආලෝකයේ තියෙනකොට නිවෙන්න. තේරුණා නේද? එතකොට හරියට විඥාණය කියන්නේ ඔන්නේ වගේ. අඳුරයි ආලෝකයයි වෙන් කරන බලුබ් එකේ තියෙන මේ කුඩා කොටස වගේ එකක් තමයි විඥාණය. බුදුහාමුදුරු පෙන්වන විඥාණය. කාය විඥාණය කියන්නේ කයේ සිදුවෙන වෙනස් වීම දැනගැනීමේ වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කයට. මේ වෙනස් වීම ටික හඳුන ගන්න ගිය සතිය මන් දුන්නා ඒගොල්ලන්ට උදාහරණයක්. මොකද්ද? අත් දෙක එක්කහු කරලා තියාගෙන අවධානයෙන් ඉන්න. එතකොට දැනුනේ කයට දැනෙන ටික වෙන් කරලා හඳුන ගන්න කතා කරන්න ලීසින්දයි මම ඒක දුන්නේ. දැනෙන්නේ මොනවද? මෙන්න මේවයි දැනෙන්නේ. කයට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ කම්පන චංචල. මේවා කාය විඥාණයෙන් වෙන් කරන්න පුළුවන්. උෂ්ණය සීතල. මේ කාය විඥාණයට වෙන් කරගන්න පුළුවන්. උෂ්ණය සීතල, තද බුරුල් ගති. තේරුණා? ඒ වගේම තව ඔය පොඩි පොඩි පා වෙන සැහැල්ලු ඒ ඔක්කොම වාත අතරට එනවා. ඔන්න ඒ වගේ බොහොම සීමිත වෙන්කිරීමක් තමයි මේ කාය විඥාණයට පුළුවන්. දැන් ඔයගොල්ලෝ අන්නේ කාය විඥාණය දැන් තමන් කියන හැඟීම ආවොත් මේ තමන් කියන හැඟීම තුළ අනික් විඥාන 6ම එකතුවක් වෙනවා. දැන් මම එදා උදාහරණයෙන් කිව්වා දැන් අතට මෙහෙම අත තියාගෙන ඉන්නකොට මේ කම්පනයක් දැනෙනවා නම් මේක කාය විඥාණයට දැනෙන්නේ මේ චංචල ගතිය. මේ චංචල ගතිය මගේ හෘද ස්පන්දනයයි කියලා දැනෙන්නේ කයට නෙමෙයි. මොකද මේ කාය විඥානයේ ගොදුරු ප්‍රදේශයට මනෝ විඥාණයට ඕන වෙලාවක පැන නැගි. මේක බුදුහාමුදුරු ධර්මයේ කියනවා. මේ වසම් තියනවා පංච ඉන්ද්‍රියට. ඒ වසම් වලින් ඒ ඉන්ද්‍රියෙන් අනික් ඉන්ද්‍රියට බලපෑම් කරන්නේ නැහැ. දැන් මේ ස්පන්දනය අපිට කයට දැනුණාට කනට බෑ මේක තීරණය කරන්න. මේක හෘද ස්පන්දනය කියලා. තේරුණා නේද? ඇහැට බෑ. නාසයටත් බෑ, දිවටත් බෑ. නමුත් කාටද පුළුවන්? මේ වසම් උල්ලංඝනය කර හැකි මනෝ විඥාන. දැන් මේ කාය විඥාණයට ගත්තේ අරමුණ නැත්නම් දැනුනේ වෙන්කිර ගැනීම මේකට පැනලා ඇවිදilla මනෝ විඥාණය දෙන උපදේශ තමයි ඔය බීම හෘදය. අතු කාය විඥාණයට අපේ කයේ කොටසක් තේරුම් ගන්න බෑ. මේ අතද, මේ කකුලද, මේ ඔළුවද, මේවත් බෑ. කාය විඥාණයට පුළුවන් කම්පන චංචල වෙන් කරගන්න පුළුවන්, උෂ්ණ සීතල වෙන් කරගන්න පුළුවන්, තද බුරුල් ගති වෙන් කරගන්න පුළුවන්. මොහොම බොහොම සීමිත දෙයක් විතරයි මෙයාට පුළුවන්. හරියට අර ලයිට් එකේ අර සෙන්සර් එකට පුළුවන් වෙන්නේ ආලෝකය අඳුර තේරුම් ගන්න විතරයි. නමුත් අපිට හිතේ මේ ලයිට් එක පත්තු කරන්නේත් මේකමයි. මේ කෑල්ල. මේ ස්විච් එක දාන්නෙත් මෙයාමයි. මෙහෙම කියලා අපි ආත්ම සංකල්පයක් බලයක් එතනට ගොඩනගනවා. දැන් මේ ටික එකතු නොවි තනි වෙලා යන්න, ඒ කියන්නේ අපිට කය දිහා බලා ඉඳලා තනි කර ගන්න පුළුවන් වුණොත් මොන හර්ධයක් අන්න එතනයි මේ බුදුහාමුදුරෝ කියන සම්මා වායාමයේ සම්මා සතියයි එකට දුන තැන. තේරුණා නේද? අන්න එතකොටයි අපි කායानुපස්සනාවට වැටෙන්නේ. එතනන් අපි කරලා තියෙන්නේ කායानुපස්සනාව නෙමෙයි. දැන් එහෙමනම් අපිට තියෙන්නේ මේක හරි මේ විදිහට අහලා මේක මොකද්ද කියලා අපි උත්සාහ කරලා බලන්නේ. මේක උත්සාහය වැඩි කල උත්සාහය නෙවෙයි වැදගත්. උත්සාහ කළ යුත්තේ කුමක්ද කියලා දැන ගැනීමයි වැදගත්. නැත්නම් වෙන්නේ කුමක්ද අපිට? අපි ගන්නේ සම්මා වායාමයක් සම්මා සතියක් නෙමෙයි. වෙන දෙයක්. සම්මා වායාමයේ තියෙන මොනවා සම්මා සතියේ නැහැ. සම්මා සතියේ නැති හින්දා බුදුහාමුදුරුවෝ කියන ආශ්‍රම වලට බලපෑම් කරන්න පුළුවන් සමාධිය ගොඩනගන්න බෑ. දැන් එහෙමනම් දැන් තේරෙන්න ඇති මෙතෙන්දී මූලික වටේ අපි දැන් කාල වේලාව ගියෙහින්දා දැන් අපි උත්සාහයක් ගමු මේ කයෙන් තේරුම් ගන්න කායේ කායानुපස්සී කියන තැන මොකක්ද? දැන් එහෙම කියලා දැන් මෙහෙම වෙන්න බෑ. දැන් අපි මං කියනවා තව ටිකකින් නිදහසේ දැන් මේ විදිහටම වාඩි වෙන්න ඕනේ නෑ. මේ එකටම නින්නේ අපි විනාඩි ඉස්සෙල්ලම දෙනවා පැය භාගයක් ඔයගොල්ලන්ට. තේරුණා නේද? එතෙන්දි කරන්න ඕනේ නිදහසේ මෙතන හිටියත් එකයි වර බෝධියේ උනච්චමන්නේ ඉදී උනච්චමන්නේ නිස්සද්ද තැනක වාඩි වෙනවා. වාඩි වෙලා වෙන තවගේම අපි කරන්නේ අපි දන්නේ භාවනාවක් තියෙනවනම් කරන්න පටන් ගන්නවා. මොකක් වුණත් කමක් නෑ. තේරුණා නේද? ඒ මොකක්කින් වුණත් මම කියවන්නේ සම්මා වායාමයේ හරිනවා කියලා. ඔයගොල්ලෝ පුරුදු කරලා තියෙනවා නම් සම්මා වායාමයේ හරි. ඊට පස්සේ අපි ටිකක් වෙලා අපිට තේරෙනවා නම් දැන් මම මේ භාවනාවෙන් ටිකක් දුරට මගේ මනස සංසුන් වෙලා තියෙනවා. ඒක තීරණය කරන්න මිම්මක් අපිට නැහැනේ. තමන්ම තීරණය කරලා ටික වෙලාවකින් ඔයගොල්ලෝ නිකන් මේ භාවනාව අත්හැරලා අත්හරිනවා කියන්නේ ඒක සංකල්පෙමේ දෙයක්නේ. සමත භාවනාවේ තියෙන්නේ සංකල්පය අත්හරින. අත්හැරලා ඔයගොල්ලන්ගේ අවධානය මුළු කයටම යොදාගෙන ඉන්නේ. කියන්නේ කයේ මුළු කයේ හරි කොහේ හරි කයේ කොටසකට යොදාගෙන ඉන්නේ. නමුත් ඔයගොල්ලන් හුඟක් වෙලාවට ඊට වෙනස් දෙයක් දැනෙවි. අර භවනා කරනකොටම අපි තමයි මෛත්‍රී භවනා කියලා ඔයගොල්ලන් කයේ ස්පන්දයක් දැනෙන්න පුළුවන් භවනාව කරා. ඒක ආස්වාසේ පාස්වාසේ වෙන්නත් පුළුවන්, හෘද ස්පන්දනය වෙන්නත් පුළුවන්. තේරුණා නේද? දැන් එහෙම දැනෙනවා නම් ඒ කියන්නේ දැන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා මෙනෙහි කරගෙන යනකොට ඔයගොල්ලන්ට මේක එක දිගට කරන්න බැරුව එක වේගය අඩුවෙන්මක් කරන්න බැරුව වැඩියෙන්මක් කරන්න බැරුව බාධකයක් එනවා ගතියක් කියේ. ඒකේ වෙනවා. ඒ බාධකයේ ඇතුලේ තියෙනවා අපේ මේ කාය බුදුහාමුදුරුව පෙන්නන විදිහට දැන් ආස්වාස පාස්වාස කියන එක කාය සංස්කාර කියනවා. මේ අපිට කරන්න පුළුවන් දේවල් ඔක්කොම හදාපවතින්නේ හුස්ම ගැනීම මතයි. එතකොට මේ හුස්ම ගැනීමේ කාලපරතරයයි අපි මානසිකාරයට යොදන කාලපරතරය අතර සම්බන්ධයක් එනවා. තේරුණා නේද? ඒකින්න ඔයගොල්ලන්ට මොනවා හරි වචනයක් වුණා එක දිගට ලියාගෙන යන්න බෑ. හුස්ම හිර වෙනවනේ, අඩු වෙනවනේ. ඒ වගේ භාවනා කරනකොට ඔය කයේ දෙයක් දැනෙනව නැත්තේ නෑ. අවධානයෙන් බලන්න අහුවේවි. ආන්න ඒකට අවධානයෙන් ඉන්න. තේරුණා නේද? එතකොට ඒකට අවධානයෙන් ඉන්නකොට හැබැයි ඔයගොල්ලෝ දිනන්නේ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න මවාගෙන ඉන්න ලෝකයක් ගැන යන්න එපා. මේ කය විනිවිද දකින්න යන්න එපා. අනිත්‍යයෙන් කය බලන විදිහට මේ කායानुපස්සනාව බුදුහාමුදුරුවෝ පෙන්නලා නැහැ. තේරුණා නේද? ඒකයි වෛද්‍යවරයෙක් දකින්න කය හරියන්නේ නැහැ මේකට. මේකට දකින්න ඕනේ කාය විඥාණයට අහු වෙන මොනවද? ඔයගොල්ලෝ දිනුම් කොහේ හරි කයේ කම්පනයක් අහු වුණා නම් අන්නේගේ අවධානය හිටියොත් ඔයගොල්ලෝ දිනු. ඔයගොල්ලන්ට උෂ්ණයක් වෙනස් වීමක් සීතල වීමක් හෝ රත් වීමක් අහු වුණා නම් අන්න ඔයගොල්ලෝ දිනු. මේ කාය විඥාණයට අහු වෙනවා. තේරුණා නේද? කොහේ හරි කයේ තද වෙන ගතියක්, ලිහිල් වෙන ගතියක්, සැහැල් වෙන ගතියක් අහු වුණාද? එකක් දින. ඕයෙන් පිට දෙයක් අහු වෙනවද, හිතනවද? පරද. තේරුණා නේද? මෙන්න මේ පුරුද්ද උඩ ටිකක් වෙලා ඉස්සරහට ගියොත් ඔයගොල්ලෝ කායानुපස්සනාවේ යෙදිලා. කායේ කායानुපස්සී කියන තත්ත්වයේ ඉන්නවා. කය අනුව කය බලනවා. හැබැයි කොහොම දිගට බලන්න බෑ. ඔයගොල්ලෝ නැවත සාමාන්‍ය තත්ත්වේ මේක මගහැරලා මේක අමාරුයි, මේ වෙන දේවල් ඇහෙනවා, හිතෙනවා, මේවා අහක වෙනවා. අන්න එතකොට ඔයගොල්ලන් අර මුලින් කරපු භාවනාව ආයේ අරගෙන හිත තැම්පත් කරගන්න ඕන. තේරුණාද? තැම්පත් කරගෙන ගිහිල්ලා මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාව ආයේ තැම්පත් වුණාම ආයේ අර විදිහට කය බලන්න පුරුදු වෙන්න ඕන. මෙහෙම කාලයක් කරොත් ඔයගොල්ලන්ට මේ කයේ කොටසක් අහු වුණොත් අර කාය විඥාණයට අහු වෙන ඒ ටික ඉස්සරහට පුරුදු කරොත් ඔයගොල්ලන්ට බොහොම සැප පහසු භාවනාව අහු වෙනවාමයි. තේරුණා නේද? ඒක විපස්සනාවක් වෙනවා. ඒකයි සිදු කරගන්න ඕනේ. එතකොට අපිට දැන් මෙතෙන්දී මේ තව මොනවා හරි තියෙනවා නම් ගැටලුවක් අපි ඊගා අවස්ථාව දෙනවා කතා කරගන්න. දැන් මොනවා හරි අහන්න තියදී ගැන මම වෙලාව දුන්නොත් කරලා බලන්න කියලා. මේක අත සාර්ථක කරගන්නම කියලා දඟලන්න එපා. දඟලුව මොකද වෙන්නේ? සම්මා වායාමේනේ වෙන මොකක් හරි වායාම. තේරුණා නේද? දැන් උදාහරණයක් විදිහට දැන් මම කියවන්නේ මේ කාය කායනුපස්සී විහෙරති කියන්නේ ඔයා මම මගේ කය දිහා බැලීමක් නෙවෙයි. දැන් ඔබ ඇහුවනේ ඔයගොල්ලෝ. දැන් ඔයගොල්ලෝ ගිහින් පය දෙකක් ඉඳගෙන මම මගේ කය නොවන විදිහට බලන්නේ කොහොමද කියලා ඔයා හිතියොත් සම්මා වායාමේද? නෑ, ඒත් නෑ. ඕකට අපි අහු වෙන. තේරුණා නේද? ඒකෙන් දැන් මේ ශික්ෂාවකින් යන්න කියන්නේ ඒකයි. බුදුහාමර මෙතන ශික්ෂාවක් දෙන්නේ. ශික්ෂා තුනක්නේ පෙන්නන්නේ. සීල, සමාධි, ප්‍රඥා. එතකොට මේ ශික්ෂාවලදී සිදුවෙන්නේ ඕවට අහු වෙන්නේ නැතු යන ගමන. යටින් මේ ශික්ෂාවම දිනු වෙන්න ඕනේ. ඒක ඉතින් දැන් ඔයගොල්ලන්ට සෙමිකෝ බැරි වුණා කියන එක ගැටලුවක් නෙවෙයි. අද ගන්න උත්සාහයේ මේ මොහොත මේ මුල් අවස්ථාවේදී මුල් අප දෙන පය භාගයක් දෙනවා. දැන් වෙලාව 10ට 10යි. එතකොට 10 10යි 20 වෙනකන් ඔයගොල්ලෝ නිදහස් තැනකට ගිහිල්ලා උත්සාහ ගන්න. ඇවිදින් අපි නැවත මේ ගැන ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා කතා කරගෙන ආයෙ ගමනක් මේකම උත්සාහ ගන්න. එතකොට එක දෙයක් හරි ආයනුපස්සනාව කියන එකට අදා වැඩි අවධානයක් දුන්නොත් අපිට මේකේ පිළිබඳ හුඟාත් ಜಾති අහ ගන්න පුළුවන්, හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒව අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙමනම් දැන් මහන්සි වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ මේකට ඉන්න එපා. ternary දැන් මේ එක ගොඩේ වාඩි වෙන්න ඕනේ නැහැ. ඒක අපහසුයි. ඔයගොල්ලෝ පහසු තැනකින් වාඩි වෙන්න. ඉස්සෙල්ලා භාවනාවක් තමන් කරපු එකක් කරන්න කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ කය ගැන අවධානයෙන් ඉන්න බලන්න. කවුරුවක් භාවනා නොකරන අය ඉන්නවනම් කිලින්ම කය ගැන අවධානයෙන් ඉඳී ඇති. එතකොටත් ඔක අහුවේ. මොනවා හරි දෙයක් අහුවේ නෝ අහුවෙන්න ඕන මොනවද? අර කය ඇතුලෙන් දැනෙන උෂ්ණය, සීතල, කම්පන, චංචල. නැතුව මේ කය ඇතුලේ අර මොකක් හරි මේ එස්රේහකින් බලනවා වගේ, එහෙම නැත්නම් ස්කෑන් කරලා බලනවා වගේ, අන්වීක්ෂයකින් බලනවා වගේ, එහෙම ඒවා බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණෙත් නෑ. එහෙම ඒවා බුදුහාමුදුරන්ට වැඩකුත් නෑ. කාය කායනුපස්සී විහෙරතිත් නෙමෙයි. තේරුණා නේද? ඉතින් ඒ ගැන හක්කලා අපේ තියෙන මතවාද අර පුංචි දේ බලන්න උත්සාහ කරන්න. හැම දිනාටම ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උත්සාහ ගන්න. නිදහස් තැනක වාඩි වෙන්න.
ඒකට සක්මන් භාවනාව කරවත් කමක් නැහැ.
මේ වෙනුවෙන් සක්මන් භාවනාව කරත් ගැටලුවක් නැහැ. ඒක කරන්න පුළුවන් පුරුදු වෙච්චා එහෙම කරන්න.